அனந்த கீரச.
அனந்த கீரச.
අනන්ත ගිරසට පෙම්බන්ඳින් අපේ ප්‍රේමණීය ශ්‍රාවක ඔබට මේ ඇහෙන තේමා වාදනය ගොළු හදවත චිත්‍රපටේ. ගොළු හදවත හරහා ශ්‍රී ලංකාවට බොහොම එකෙන හදවතට දෘශ්‍යමාන වෙලා අදෘශ්‍යමාන වෙච්ච පෙමිවුලක් පහළ වුණා. එකැනේ දන්න කෙන කාලවක් වානුවේ හිටපු අපේ ඉතිහාසයේ සැරිසැරු සහ ඉන්න ඔබට ඇවිත් අපේ හදවත්වල කැරඩි ගහපු රාමසීත රාවණ වගේ බොහොම අප්‍රමාණ ආදරන්දර. එතකොට නල දමයන්ති, එහෙම නැත්නම් රොමියෝ ජුලියට්, සාලිය අශෝකමාලා වලින් ඇවිත් මෑතවක් වානුවේදී ප්‍රේමවන්තීන්ට පෙම් කිරීමේ ආදර්ශය සපයපු දෙපළ තමයි ධම්මිසා සුගත්. මේ ධම්මිසා සුගත් දෙපළගෙන් සුගත් පහුගිය දිනක අපාතරින් සදහටම වියවුණා. ඒ තමයි වික්‍රමබෝගඩ. වික්‍රමබෝගඩ දැක්කහම මට මතක් වෙන්නේ ඔහුගේ අර ගිරා හොටක් බඳු නහය. ඒ වගේ නහයක් තවත් තිබිච්ච කෙනෙක් තමයි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන. මෑතවක්කොඩිත් බන් දෙක්ක තව එකෙක් තමයි අපි බොහොම සහෝදර නිවේදිකාවක් වර්තමානයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය කරන සුරංග ෆර්නැන්ඩෝ. ඉතින් මේ තුන්දෙනාට මම හැමතිස්සෙම කියන මේ වික්‍රම බෝගුඩගේ නහය, ජේ.ආර්.ගේ නහය වගේ එකක් ඔයාට තියෙන්නේ කියලා. ඒ සියල්ල කෙසේ වුවත් ඒ අර කියන්නේ නැහැ කියන එක දැන් අපි අහලා තියෙනවා. ජීවිත කාලෙම ඉන්නකොට වැඩෙන අවයවයක් ඉන්ද්‍රියක් තියෙනවා නම් එකක් තමයි නහය කියලා නේද? ඒ නහය නිසාම පස්සේ කාලෙක ඇත්තටම මේ ඕන දුර ඈතකින්දන් වුණත් අපිට මේ වික්‍රමය වඳුර ගන්න පුළුවන්. පස්සේ කාලෙක ඔහු ඇත්තටම හිටියේ ටෙලිනාට්‍ය කීපයක හිටියා. කැලණි පාලමේ ඔහු වේදිකා නාට්‍ය රංගපෑවා. තරමක් චණ්ඩි චරිතයක්. නමුත් ඔහු අතිශය අහිංසක පුද්ගලෙක්. හැබැයි ඊට පස්සේ ප්‍රේමවන්තයා වුණේ නැහැ මේ යනත් එක්ම.
ඔව්, මම හිතන්නේ ඔහුට ඒ චරිත රංගපෑවත් ඇති කියලා මට හිතෙනවා. කලොම් ඔහුගේ ඔහුගේ ලකුණ තියන්න. ඔහු ඇත්තටම ආවේ වේදිකාවෙන් තමයි. ඔහු සුගත බාලසිල්ලා මහත්මයාගේ නාට්‍යලෝ අපේ කට්ටියේ
සමාජික
කෙනෙක්. ඔව්, ඇවිල්ලා මේ ඔහු ටෝන් රණසිංහ ඒ කට්ටිය වේදිකාවෙන් සිනමාවට පිරිසක්. ඊට පස්සේ තමයි ලෙස්ටර් මහත්මයාගේ චිත්‍රපට හරහා ඔවුන් ඒ දැන් වික්‍රම බෝගඩ මහත්මයා ලෙස්ටර් මහත්තයාගේ චිත්‍රපටවල මේ මේ කාර්මික ශිල්පිකයටත් වැඩ කරලා තියෙනවා. මේ කියන්නේ තිරෙන් පිටුපස. ඉතින් ඔහුගේ මේ ලකුණ දරාපු චරිතය තමයි සුගත්. මා හිතනවා, මම පෞද්ගලිකව හිතනවා මේ දැන් කරුණසේන ජයලත් මහත්මයාගේ මේ බොහොම ප්‍රකට නවකතාවක්නේ ගොළු හදවත කියන්නේ. ඒක එක්තරා විදිහට ඔහුගේ ආත්මකථනයක්. ඒක මේ අතිශයින් ජනප්‍රියටපත් උනේ මේක සිනමාවට ආපු එකෙන්. සහ ඒක ලොකු පිළිගැනීමක් ලැබුණා. ඒකෙත් ඒ ගෞරවයනුත් 50%ක්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීස්ට හිමි වෙනවා. ඉතිරි 50%, 25%, 25% බෙදිලා යනවා වික්‍රම බෝගරටත් අනුලා කරුණාතිලකටත්. ඔය ත්‍රිත්වයේ හිඳ තමයි ගොළු හදවත මේ තරම් අපිට මේ මේ ලඟුනේ,
ජනාදරයට පාත්‍ර
පාත්‍රුනේ. හැබැයි ඒ වෙනකොටත් ඒ අතිශයින් මේ ඉහළ අලවියක් තිබිච්ච මේ නවකතා. මම හිතන්නේ ලංකාවේ ඉහළම අලවියක් තිබිච්ච කතාවක් කියලා කියන්නේ මේ ඒ වකවනුව වෙන විට. මේ කොමරි ඔය දැන් අපේ මම හිතන්නේ අපේ කාලයටත් කලින් මේ මේ අපි උපන් කාලයටත් කලින් මේ මේ චිත්‍රපටය එළ තියෙන්නේ. හැබැයි මම කුඩා කාලෙත් මට මතකයි මේ ධම්මේ සුගත් අදරන්දරේ තිබිච්ච පටලැවිල්ල ගැන මේ කතා කරනවා. මේක මේ ධම්මිද හරි ධම්මි චපලද සුගත් අහිංසක වැඩිද කියන මේ මේ විවාදය දිගටම තිබ්බා.
කියන්නේ විචාරාත්මක ඇසකින් හැමෝම බලන්න පටන් ගත්තා.
ඔව්, හැබැයි අනිවාර්යයෙන්ම බොහෝ තැන්වලදී සුගත්ත තමයි අපේ අපේ හදවත ගියේ, අපේ
අනුකම්පාව හිමි වුණේ.
අපේ අනුකම්පාව හිමි වුණේ මොකද සුගත් තමයි අන්තිමේදී සුගත්ට තමයි වැඩිම රිදුනේ. ඒ රිදුම මවපු ඒ අපිට අපිට එරිදුම දැනෙන්න සලස්සපු නළුවා තමයි වික්‍රම් බෝබඩ.
ඔහු අපාතරින් විය වුණා. ඒ වෙනුවෙන් මා තෝරාගත්තේ ප්‍රේමිතර විතුරිණි ධම්මිසුගත් සිහිපත් කරන, මොකද ගොළු හදවත චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළේ ප්‍රේමසිරි කේමදාසයන්. නමුත් ඒ චිත්‍රපටයේ කියන්නේ අප්‍රමාණ ප්‍රේමණීය චිත්‍රපටයක් වුණත් එකදු ගීතයක් හෝ තිබුණේ නැහැ.
ඔව්,
ඒකයි එහි තිබිච්ච වෙනත් අප්‍රමාණ ලක්ෂණය. දැන් මේ ගීතය ඇත්තටම මේ මට පහුගිය දිනක ඉන්ද්‍රාණි විජය බණ්ඩාර මුණ ගැසුණා. ඉන්ද්‍රාණි අක්කා හම්බුණාම මං විමසුවා මේ නුහුරුණු පුරුදු ගීතය චිත්‍රපටයේ උදෙසාද නිර්මාණය කළේ කියලා. ඇයි කිව්ව නැහැ. කරුණාසේන ජයලත්ගේ බොහොම ප්‍රියතම ගායක ගායිකාවන් දෙපළක් ඉන්නවා නම් එයින් එක දෙන්නෙක් අපි දෙදෙනා සිසිර සහ ඉන්ද්‍රාණි. ඔහු මේ නවකතාවට අදාළව ඔහුගේ හිතේ පළපදියම් වෙච්ච දෝරගලන සිතුවිලි සමුදාය ඔහු ලියලා තිබ්බා ගීතයක්. නොසනම් නිසඳස් රටාවට තමයි ලියලා දීලා තියෙන්නේ. මේක පුළුවන් නම් ගීතයක් කරගෙන ගායනා කරන්න කියලා තමයි මේක බහර දීලා තියෙන්නේ. ඒ ගීතය තමයි සිසිර සේනාරත්නයන් සංගීතවත් කොට එතරම් වෙලා ගියත් නැහැ කියලා ඉන්ද්‍රාණි අක්කා කියනවා. මේ ගීතය බවට පරිවර්තන වෙන්නේ වික්‍රම බෝගඩ නොහොත් සුගත් නැමැති පරාර්ථකාමී අප්‍රමාණ ප්‍රේමවන්තය සිහිපත් කිරීම උදෙසා මේ ගීතය අපි ප්‍රේමිත මිතුරුනි වාදනය කරනවා. මේ ගීතය ඇත්තරම කොච්චර හැවත් එපා වෙන්නේ නැති ගීතයක්. සිසිර සහ ඉන්ද්‍රාණි.
නුහුරුණු පුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා, නුහුරුණු පුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා, පවුරු බැඳගෙන සිතක වැජඹුණු රසවතී නෑ කොයි ගියා, රසවතී නෑ කොයි
සිනාරත් දැන් සහින් රාණි විජේ පණ්ඩාර කවදක්කත් අමතක නොවන අමරණීය ගීයක්. මොකද ඒකට අමරණීය මේ ගීතේ අමරණීය වෙන්න තවත් හේතුවක් තමයි සංවේදී හදවත් විසින් සංසාරේ හැමදාම ආදරය කරන නිසා. ඒ කියන්නේ විවාහ ආවාහ වීමෙන් පමණක් කෙලවර වෙන්නේ නැහැ ආදරය. එතනින් ඔබටත් යනවා. ඒක හිමිවීමෙන් හෝ අහිමිවීමෙන් කියනවෙන් අපිට මනින්න බෑ. ආදරය කියන්නේ එහෙම එකක්. කොමුණත් මේක මේ භාවිත කොට තිබෙන වචන ඇත්තටම මේ සැබෑ ආදරය. වර්තමානයේ තිබෙන සමහර ගීත් එක සස්දා බලද්දී ඇත්තටම මේ ගීතවත් භාෂාව කියන එක හරියම ආකාරයට තීරුම් නොගැනීමේ තත්වය එදා මේ කීය ගීත භාෂ ගීතවත් ගීතමය භාෂාව කොයිතරම් අපූර්වට ජයලත් පාවිච්චි කරලා තියෙනවද කියන එකත් එක්ක සංසන්දනය කරනවා. අපිට දුක හිතෙනවා.
මම මේ කැමති කැලුම් මේ අවස්ථාවක් කරගන්න අපේ හිතවතුන් අතර ඉන්නවනම් ගොළු හදවත කියවල නැති මොකද්ද මේ මේ ප්‍රේමවත්
මේ පුනපුනා
කියන්නේ කියලා දැන නැති කටට මම කෙටි මතක් කරන්න. බොහොම සරල කතාවක් මේ ශ්‍රීපාලියේ නේද මේක වෙන්නේ.
හොරණ
ශ්‍රීපාලියේදී සුගත් වීරසේකරට දමයන්ති කියලා සුගතවීරසේකර මේ මේ උසස් පෙළ හදාරන්න එනවා ඉස්කෝලේට. දමයන්ති කියලා මේ පන්තියේ ඉන්න දඟකාරම ගෑනු ළමයා ත තමයි ඔහුගේ හිත යන්නේ. නමුත් සුගත් ඊට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලෙක්. ඔහු නිහඬයි, කනට ඇහෙන කතා කරන්නේ නැති මේ එහෙම චරිතයක්. ඉතින් මේ දෙදෙන අතර යම්කිසි මිත්‍රත්වයක් ලියලා වැඩනවා. මේ දම්මින් ගෙදරටත් එන්න කියන පාඩම් අහගන්න මේ ඔහොම ඔහොම කියලා දවසක නිවාඩුව ඉවර වෙලා එද්දී ධම්මි කසාද බැඳලා. ඉතින් එතනින් එහාට ඒ කියන්නේ ඊට කලින් ඔවුන් දෙදෙනා වැල්ලෙදි මුණ ගැහෙන විභාගය ඉවරෙච්ච දවසේ සුගත් කෙලින් අහන්න ඉන්නේ මේ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්නනට ධම්මි හිනා වෙලා යන්න යනවා. මේ බොහොම කුරිරු විදිහට සුගත්ව අතහැරලා ගියා වගේ තමයි නවකතාවේ තියෙන. ඒ තරම්ම එක විශ්වාසනීය විදිහට මේ අපේ අනුලා කරුණාතිලක මහත්මිය රංගපාන ඔබ මේ චිත්‍රපටිය දැක්කොත් ඔබ වශීවේයගේ රංගනයට මට මේ දැනට අප අතර ඉන්න ප්‍රවීණතම නළුව තමයි ටෝනි රණසිංහ මහත්මයා. මහුගෙන් වරක් ඇහුවම මේ ඔහු කැමැතිම නිලිය කවුද කියලා ඔහු කිව්වා. ආයි දෙකන්නේ මං කැමති අනුලා කරුණාතිලකට. මං ඇයි කියලා අනුලා කරුණාතිලක ධම්මි මේ රම්මිගේ චරිතය
ජීවමය වූ විදිය
ඔව් විදිය ආයි කාටද කරන්න පුළුවන් කියලා ඌ ඇහුවා. ඒක හරි. මට මේ කියන්න ඕන නෙමෙයි ටික. දැන් මං කියවනේ කලින් මේ ලොකු වාදයක් තිබ්බා කියලා සුගත් හරිද ධම්මි හරිද කියලා. දවසක් ධම්මි නොහොත් අනුලා කරුණාතිලක මහත්මියගේ මේ මෑතකදී සමුක සාකච්ඡාවකදී එක්තරා නිවේදකෙක් ඇහුවා ඔබ ධම්මි වුණා නම් මොකද කරන්න කියලා. ඔන්න ධම්මිගේ උත්තරේ ධම්මි කිව්වා මං එහෙනම් සුගත් එක්ක යනවා
කියලා. කොමුණත් වික්‍රම බෝගුණයන්ගේ මරණයත් එක්ක අපි මේ අනුස්මරණය කරන ලද්දේ ධම්මි සුගත් සුගත් අප හැර ගිහින්, ඒ කියන්නේ සුගත් මැවූ වික්‍රම බෝගුණ අප හැර ගිය නිසා. ඒ වගේ මම කවදා හරි යමක් ලියනවා නම් මට සුදර්ශීයකෙදි මීට අවුරුදු 4කට 5කට ඊටත් වැඩි විය හැකි. මම මේ සුදර්ශී මිතුරු කැල කරා නුගසෙවණට යද්දී මට හමු වෙච්ච ඒ කියන්නේ මුල් වතාවේ දැක්කම මේ ඔහු මාව ගණන් ගත්තේ නෑ. අපිත් වාඩි වෙලා ඔහුගේ මේ අල්ලාප සල්ලාපේ ඉදමින් හිටිය අපූර්ව රසවත් කතා, පැරණි ගාන ශිල්පීන්ගේ කතන්දර, ඔවුන් එකට වැඩ කරපු හැටි, වැයූ හැටි, කැයූ හැටි, සහ ඉන් අනතුරුව සාමීචයේ යෙදිච්ච හැටි, සහ ඔවුන්ගේ දිනචර්යාවට එබිච්ච හැටි, සහ මුදල පසෙකලා යාළුකම කොයි අයුරෙන්ද තීව්‍ර කරගත්තේ කියලා ඔහු සඳහන් කරාම ඉබේ යාළුණා. ඉතින් මං යාළුණාට පස්සේ ඇහුවා මේ මුල් දවස් දෙකේ තුනේදී මාව ගණන් ගත්තේ නැයි, නැත්තේ ඇයි කියලා. එතකොට ඔහු කිව්වා මේ ඔයා මට හැමදෙස්සෙම පේන්නේ මහා ආඩම්බරකාරයෙක් කියලා. ඒක නිසා තමයි මං ගණන් ගත්තේ. ඉතින් මොකද මාව ගණන් ගන්න නැත්තම් මං කවක ගණන් ගත යුතුද කියලා මං මගෙම විමසුවා කියලා ඔහු ඉඳන් කිව්වා. පස්සේ අපි දෙදෙනා පුදුමාකාර යාළු මිත්‍රකමක් ඇති කරගත්ත. ඊට සුළු කාලයකට පස්සේ මම ඔහුව රැගෙන දිලිපගේ හිදස පුරවන්න වෙනත් ගුවන්විදුලි ආයතනයක වැඩසටහනක් සඳහා ගෙන්න ගත්තා. ඒක පුදුම යාළුකමක්. ඒ යාළුකමෙන් අපි බෙදා හදාගත්තා. ඒ කියන්නේ අතීතයේ සැබවින්ම බොහොම සජීවීව රිවයින් කළා. ජීවිතේ රිවයින් කළා. ඒ කියන්නේ රිවයින් කරාම ආපහු මුලට යන්න තියෙනවා. ඔබ දැන් ඔබ අහගෙන ඉන්න ප්‍රියමිතුරුනි, ඔබ වුණත් ඒ කාලේ කියලා පටන් අරගෙන කොයිතරම් දුර යන්න කැමතිද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඒ කාලේ අපි මෙහෙමයි කියලා ඔබ හිනා වෙන්න පුළුවන්, කඳුළු වෙන්න පුළුවන්. වර්තමානයේ තරම් අව්‍යාජ නැහැ. මේ ව්‍යාජ නැහැ. ඒ කාලේ ඒ මතකයේ අව්‍යාජයි. එවැන්නෙක් තමයි ස්ටැන්ලි ලියනගේ. ස්ටැන්ලි අයියා අපාතරින් වියෝ වෙලා මේ වගේ මාසෙක සීත දුරුත්තේ එක්තරා දවසක තමයි අපාතරින් වියෝ වුණේ. ඉකුත් සතියේ දවසක, ඉකුත් වර්ෂයේ 2012 දුරුත් සීත දුරුත්තේ. මේ මොහොතේ ඔහු සිහිපත් කරන්න අපි කැමති. මොකද මට කවදක්වත් දෙන්න නැහැ ඔහු නැහැ කියලා. මට තාමත් දෙන්නේ ඔහු අප අතර ඉන්නවා කියලා. මිත්‍රත්වයේ අපූර්වත්වයයි එහි තිබුණේ. ඒ මිත්‍රත්වයට ඔහු ඉතුරු කරගත්ත දෙයක් නැහැ. ලෝභ නැතුව සියලු දේ ලබා දුන්නා. අපි ලෝභ නැතුව ඔහුට යාළුකමයි, හිතවත්කමයි, සුවදතාවයි සහ ඔහු ආවරණය කරගන්න පුළුවන් හැමතිස්සෙම ඔහු ආවරණය කරගන්න උත්සාහ ගත්තා. ඔහු විතරක්ම අපූර්ව මිනිසෙක්.
ඔහු කළුම් මට තියෙන මේ ලොකුම දුකක් තමයි ස්ටැන්ලිය මෙච්චර ආශ්‍රය කරලත් අපි ස්ටැන්ලිය වඳුර ගන්නකොට ස්ටැන්ලිය අපෙන් යන්න කාලේ ඇවිත් තව හිටියානම් කොච්චර රසවත් වෙයිද මේ වගේ හැන්දෑවල්. අපි තුන්දෙනාට එකතු වෙලා කරන්න ලැබෙන එකම එක වැඩසටහනයි. මොකද මගේ මන් නැති දවස තමයි ස්ටැන්ලිය එන්නේ ඝනපූර්ණේ පිහිටි එකම එක දවසයි. ඒක දුකටත් වඩා මේ මහා හිස් බවක් දැනෙන එක මතක් කරනකොට, මොකද මේ මනුස්සයෙන් අපිට කොච්චර දේවල් අහගන්න තිබුණාද කියලා. මොකද ඔහුගේ හිතේ විශාල ඉඩක් තිබ්බා මේ දේවල් රඳවා ගන්න. සහ අපිටත් ඉඩ තිබ්බා මේ ඌට එදිනෙදා හම්බ වෙන මිනිස්සුන්ටත් ඔහු මහා වේලාවක් අප කරලා මහා පරණ කතන්දර කියලා මේ පුදුම මේ රසයක් දීපු මිනිස්සෙක්. මේ අපි කාටත් යන්න වෙන ගමන ඔහු ගියා. නමුත් මේ ඇයි අපිට ටිකක් කලින් හම්බෙන්න බැරි වුණේ කියලා.
හැබැයි ප්‍රශ්න තිබුණේ ඔහු හඬ නොයේ ගමන ගියේ, හිනා වෙවි ගමන ගියේ. අන්න ඒකයි අපිට අපි අඬන්නේ. ඇත්ත වශයෙන්ම අපි හදවත් හඬන්නේ. ඔහුට තිබිච්ච හීනවල එකක් තමයි ඔහුගේ පරම කල්යාණ මිත්‍රයන් කීප දෙනාගේ එකෙක් තමයි චාර්ජ් ජෝතිපාල. අනිත් එක නම් මිල්ටන් පෙරේරා. ඒ කියන්නේ මේ එක සනුහරේ, එක පරපුරේ, එක යායේ කකා වැටි හිටපු කණ්ඩායමේ සමාජිකයෝ. ඒ ජෝතිගේ මරණයත් එක්ක ඔහු තවත් ජෝතිට චාර්ජ් ජෝතිපාලයන්ට කිට්ටු වුණ බවයි ඔහු සඳහන් කළේ. ඒ සමීපතාව දැන් මං හිතන්නේ මේ වන විට සිද්ධ වෙලා ඇති. නැවත ඔවුන් ඒ ආත්මයේ එකහුවර ඇති කියලා මම විශ්වාස කරනවා. ඔහු ජෝතිපාලයන්ට මොනතරම් ආදරය කරාද කිව්වොත්, සමීර සුභසිංහ ළඟට ගිහිල්ලා, ඒ කියන්නේ ශබ්දාගාරයට ගිහිල්ලා මේ ජෝතිපාලගේ ගීත ටිකක් මුමුණලා තිබුණා. ඒ ගීත පෙළ ඔහු ගෙදර ඇවිත් කාංචනාට අහන්න සලස්වනවා. මෙන්න අහලා බලන්නකෝ කියලා. ඒ මවිතේ සහ රසය ඔහු කෙසේ හෝ උද්දීපනය කරන මහන්සි ගන්න අපුරු ගායන ශිල්පියෙක්. නමුත් මෙතන තියෙන්නේ ඒ ගැයුම ඔබට අපිට හැකියාව තිබෙනවා ඉදිරිපත් කරන්න. ඒ ගීතය, මේ ගීතය ඇත්තරම ඔබටත් සම්බන්ධයි. අපි හැමෝටම ගී අහන හැමෝටම ගී ගැයූ හැමෝම ගැනම මෙහෙම හිතන්න පතන්න තියෙනවා නම් කොච්චර අපූර්වද කියලා. ස්ටැන්ලි ලියනගේ හඬ අපිට උර දෙන්නේ, අපිව අවුලුවන්නේ, එහෙම නැත්තම් අපිව කුළුකන්වන්නේ ස්ටැන්ලි අයට උපහාරයක් හැටියට අනන්ත ගිරස් ඔසේ ඒ මధుර ගීය ඔහුගේ ස්වරයෙන් අපි අසන්නේ මේ ප්‍රිය මිතුර මිතුරිනි.
සෙනෙහසට හිමි ඉස් අහසේ ගැවෙන්න තරමට ඉසක් බඳිමි ඔබ ගැන වවුන් වඩයි මන අන්ධ දෙනයන බිරිය දිසාවන සිහිකර ඔබ ගැන වවුන් වඩයි මන අන්ධ දෙනයන බිරිය දිසාවන තජ් මහලක් තනවන් නැමට ඔබ සෙනෙහසට හිමි ඉස් අහසේ ගැවෙන්න තරමට ගීසයක් බඳිමි ලොව දිනී සුරු තරුපති හාතරු ඔබ යමි එන තුරු තිමිර එලිය කෙරු මගේ ලොව දිනී සුරු තරුපති හාතරු ඔබ යමි එන තුරු තජ් මහලක් තනවන් නැමට ඔබ සෙනෙහසට හිමි අහසේ ගැවෙන්න තරමට ඉසක් බඳි ජීවය මහා විමානය තජ් මහලයි තනවන්න මට ඔබසෙන්නේ හසට හිමි හිස් අහසේ ගැවෙන්න තරමට ගීසයක් බඳී.
ස්තුතියි ස්ටැන්ලේ.
ඌ ස්ටැන්ලේට යන්න දෙන්න බෑ මේ මොකද්ද හේතුවකට මේ අපිට ඒක මේ ඒක එහෙමයි කියලා හිතන්න අමාරුයි. මේ සින්දු ඇහෙනකොටත් මේ ඇත්තටම මේ මේ කොහේ හරි ඉඳන් කෝල් කරයි කියලා
අපිට හිතෙනවා. මේ කියන්නේ අනිත් එක මේක මේ එච්.ආර්. ජෝතිපාල දෙවන වර ගායනා කරපු රජමහලක් පටිගත කිරීමේදී යම් යම් වැරදි සිද්ධ වෙලා තිබෙනවා. මේ වැරදි සියල්ලක්ම හැමදාම ස්ටැන්ලේගේ වැඩීම තමයි මේ 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 මනුස්සයා කියන්න කියලා තියෙන වැරදි. මම ඉතින් ඔය මිනිහට කියලා දිනවා. ඉතින් ඌ කවදාකත් අහන මිනිහෙක් නෙමෙයි. දැන් ඒක ඉවරයි මං කියලා ෂේප් වෙන අවස්ථාවල් තියෙනවා නේද? සරත් දසනායක සම්බන්ධයෙන් ඇත්ත. සරත් දසනායක තමයි මේ මේ ගීතය නිර්මාණකරු සංගීතවේදී. අරුණත් අබේසේකරන රචකයා. ඒ පිළිබඳව සරත් දසනායකටත් සමන් චන්ද්‍රනාත් වීරසිංහ විසින් දන්වලා
තිබුණා. ඔව්. හැබැයි එතකොට ඒක මේ මේ රසගතවක ස්ටැන්ලියා හිටියා නම් තවත් හොඳට කියයි. මේක දෙවෙනි පටගත කිරීමේදී කියලා තිනවා මේ 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 ආ මේ ඊට පස්සේ මුන් කතාවේ ඉන්නකොට මේ සමන් චන්ද්‍රන් වීරසිංහ කියලා තිනවා සරත් දසනායක යන මේ ජෝති මේ කියලා තින්නේ වැරදියටනේ. එතකොට සරත් දසනායක කියලා තිනවා මේ මන් දන්නේ මට කරන්න දෙයක් නැහැ. මේ මෙතන ලියපු කට්ටිය ඉන්නෝනේ.
ලියපු යෝන් ඉන්නු පැයි.
ඉන්නේ. එතකොට ඉතින් එතකොට තමයි සමන් චන්ද්‍රනාත් වීරසිංහ මතක් කරලා තියෙන ඉතින් කරුවයට එන්න බෑනේ. කරුවය දැන් නැති වෙලානේ කියලා. හැබැයි ඔබ හොඳ දෙයක් කිව්ව කරුවම. ඔබ කිව්වා මේ ගීත අසන ගීත ගයන මේ ගීතයට පෙම්මැදි හැමෝටම මේ ගීතය අදාළයි කියලා. ඒක ඇත්ත. මොකද මේ මම මේ ගීතේ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බැලුවා. මොකද මේක මතුනේ ජෝතිපාල මහත්තයාගේ මරණයෙන් පස්සේ හින්ද. මොකද ඔහු තැනක කියලා තිබ්බ ඔහු වඩාත්ම මේ ප්‍රිය ගීතය ඔහුගේ ගීත අතරින් ටජ් මහලක් කියලා. ඉතින් මේක 87 ඔහු නැති වුණෙන් පස්සේ තමයි මේක මේ තරම් ජනප්‍රිය වුණේ. ඊට කලින් මේක හැංගිච්ච ගීතයක්. නමුත් 1972 තමයි මේ ගීතය පටිගත වෙලා තියෙන්නේ. මං නිකන් හොයලා බැලුවා දැන් අපේ තාත්තා ඇයි මේ ගීතය ලියන්නේ නැත්තේ කියලා. මොකද්ද මේකේ මේ යට මොන හරි තියෙන්නේ කියලා. ඒ කාලේ ඔහුට මේ සම්මානයක් ලැබිලා තියෙනවා. මේ කොළඹ කොළඹ ආර්ට් සර්කල් කියලා මේ මේ
තැන කොළඹ කලා සංසදය.
අන්න හරි. එහෙන් මේ ස්වර්ණ පද්මයක් තමයි උන් දෙන්නේ. මේ මට මතක තාත්තට මේක හැමිලා ඒකත් අපේ ගෙදර තාම තියෙනවා ඒ සම්මානය. සහ ඒක ඒ කාලෙම හම්බුණා මේ බයිල චක්‍රවර්ති MS ෆර්නැන්ඩෝ මහත්මයාට. ඔවුන් වෙනම අගය කිරීමකට ලක් වුණා ඒ කාලේ මේ කොළඹ සිටි මේ ඉහළ පෙළේ මේ කලා රසිකයන්ගෙන්. මේ මේ ගීතය ලියලා තියෙන ඒ කාලේ ඒ ඔහුට ඒ සම්මානය දීලා තියෙන්නේ චිත්‍රපට 100කට ගීත ලිවීම සහ සරල ගීත කිසියම් ප්‍රමාණයක් ලියා නිම කළ මේ පළවෙනිම ලියා නිම කළ ගීත රචකයා හැටියට තමයි ඒක ලියල මේ ඔහුට සම්මානය දීලා තියෙන්නේ. මේ වකවානුවේ තමයි ඔහු මේක ලියලා තියෙන්නේ. එතකොට අර හිස්සහසේ ගෑවෙන්න තරමට ගීසයක් බඳිමේ කියන යෙදුම එන්නේ එතනින්. ඒකයි ඔබ කියපු කතාව හරියටම හරියන්නේ. ගීතය නම් අපේ මේ අපේ මුදුමල් කඩ අපිට අපිට වඩාත්ම වින්දනීය තැන. අපි හැමෝටම මේ ගීතය අදාළයි. මොකද ගීසයක් තමයි අපිට කවදා හරි බඳින්න වෙන්නේ.
අනිවාර්යෙන්. ඒ වගේම මේ වසර 2-3කට පෙර ආතු කරපු සමීක්ෂණයකින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගීත 10 සොයා බැලුව විට අංක 1ට පත් වුණේ රජ් මහලක්. මොකද ඒකට හේතුව ජනප්‍රිය වීම සහ මේ ගීතය හැමෝම මුමුණන් දිවමතුරක්සේ වචන ඔක්කොම මතකයි. එතකොට තව නිර්ණායකයන් කීපයක් තුනේ නිර්ණායක සියල්ලන්ම ජයග්‍රහණය කරපු ප්‍රධානම ගීතය බවට පත් වුණේ රජ් මහලක්. හොඳයි ප්‍රේමිත මිත්‍රවනි, අපි විරාමයකට යනවා. නැවත හමුවන අපේක්ෂාවෙන්.